දරුව බිමල් රත්නායක
අනේ ඒ නිසා මම කියන්න කැමති කරුණා කළා
22 කාලයක් ඔබතුමන් තියෙන
ගරුව
අවසන් කතාව කරමු
බට්ලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා ගැනීම පිළිබඳ පරීක්ෂණ කොමිසම් සභාව වාර්තාව පිළිබඳව අපි ආණ්ඩු පාක්ෂයේ ලෙස දින දෙකක විවාදයක් ඉල්ලලා තිබෙනවා. ඒකේ පළවෙනි දාස විවාදයට තමයි අද දිනේදී අපි සම්බන්ධ වෙන්නේ. දෙන්දි ගරු සභාපතිතුමනි මම මුලින්ම කියන්න ඕනා රටක යුක්ති ඉසු කර ගැනීමේ රටක සංහිඳියාව ගොඩනැගීමේ වගකීම තිබෙන්නේ ඒ රටේ සෑම දේශපාලන පක්ෂයකම දේශපාලන නායකත්වයට. ඒ සංහිඳියාව ඒ ගොඩනැගී තිබෙන මහා ඛේදවාචකයේ වෛරය පීඩනය සමාජයක තැන්පත් වෙලා තිබෙනවා නම් ඒකෙන් ඒ සමාජය වෙනස් කරගන්න එක ඒකෙන් ඒ සමාජය ගලව ගන්න එක ඒ ක්‍රියාවලියට සම්බන්ධලා විඳිතයන් වෙච්චාටවත් පමණක්වත් නැත්නම් ඒ ක්‍රියාවලියට වදකයන් ලෙස සහභාගි වෙච්චාගෙත් පමණක් වගකීමක් නෙමෙයි. මොකද කවදාවත් අපේ ලංකාවට මේ පිළිබඳ යුක්තිය පසිනලීමෙන් තොරව ලංකාවට හුස්ම ගන්න බෑ. ගරු සභාපතිතුමනි මේ බටලන්ද වාර්තාව ගැන ගොඩක් කරුණු කියන්න තිබෙනවා. නමුත් මම කියන්න කැමති මේ බටලන්ද වාර්තාව අප විසින් කරපු දෙයක් නෙමෙයි. අපි හිතනවා මේ වාර්තාව සකස් කරපු ඒ නිලධාරීන්ට නිසි ගෞරවය ඇතුව වුණත් මම කියන්න කැමති මේ වාර්තාව සකස් කරපු චන්දික බණ්ඩාරනායක ආණ්ඩුවට ඡන්දය දිනන වේලාවේදී 1994 දී මේක වැදගත් වුණාට මේ වාර්තාව එළි දක්වන කාලෙනකොට චන්දිකාලට කිසිම මනාවක් තිබුණා චන්දිකාලට සහ ඒ වටේට කිසිම ඒ පක්ෂයකවත් මේ වාර්තාව හරියාකාරව සකස් කරගන්න. ඒ නිසා තමයි මේ වාර්තාව චන්දිකා බණ්ඩාරනායක ඉතාම දරුණු විදියට මෙරටේ දරුවන් අහිමි වෙච්ච අම්මලාගේ කඳුළු ගසා කන්න 94 දී ඊට පස්සේ 99 දී උතුරේ සහ දකුණේ දෙකේම පාවිච්චි කරගත්ත මිසක් මේකට යුක්ති ඉස්සු කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසාම මේක පරීක්ෂණ වුණත් මම එදා කිව්වා මේක පරීක්ෂණ වුණත් ගරු සභාපතිතුමනි මම හිතන්නේ නිලධාරීන්ට අවශ්‍ය කරන හොඳම ශක්තිය හොඳම ධෛර්යය ලැබුණා කියලා. නමුත් අපි ඉදත් ගරු කරා ඒ තත්ත්වයට ඒ සීමාවන් යටතේ මේ නිලධාරීන් යම්කිසි යුක්තියක් මේ වාර්තාව සකස් කිරීමෙන් කළා තිබෙනවා. ඒ නිසා මේ වාර්තාව අපි පිළිගන්න. දැන් අපිට සතුව තිබෙන ප්‍රධාන වාර්තාව නිසා. මේ වාර්තාවේ ගොඩක් ඓතිහාසික කරුණු තිබෙන. ඒ කරුණු පිළිබඳව අපේ කණ්ඩායමේ කතිකයන් කරුණු ගොඩක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මම කියන්න කැමති ගරු සභාපතිතුමනි අපි අරගලයක ඉඳලා තිබෙනවා. අපි ටී පාටියක හිටියන අරගලයක ඉඳලා තියෙන අරගලයේ එක පැත්තක් එක්සත් ජාතික පක්ෂය අනිත් පැත්තේ ජනතා විමුක්ති ප්‍රමුඛ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සමාජ ව්‍යාපාර. හැබැයි මේ අතරේ බටලන්ද වාර්තාව මෙහෙම කියන මේ ඇතිවෙච්ච සම්පූර්ණ තත්ත්වයට බටලන්ද වාර්තාවේ 28 වෙනි පිටුවේ මෙහෙම කියනවා එකල පැවති රජය තුළ මෙන්ම බාහිරව සිටි යම් යම් දේශපාලන බලවේගද මෙම ගිවිසුමට විවෘතම විරුද්ධ බව සැලකිල්ලට ගත යුතුය. කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක කඳවුරක්. අනිත් කඳවුර එක්සත් ජාතික පක්ෂය. කවුද මේ හිටපු බාහිරව සිටපු කට්ටිය? කවුද ගරු කතාන ගරු සභාපතිතුමනි 1987 ජූලි 29 වෙනිදා පිටකොටුව බෝගහ ළඟ වාඩිලා උද්ඝෝෂණ කරපු කට්ටිය ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ හිටපු නායිකා සිරිමා බණ්ඩාරනායක නෙමෙයිද? දිනේෂ් ගුණවර්ධන නෙමෙයිද? ඒ දවසේ මට මතකයි මම පුංචි පාසල් ශිෂ්‍යයෙක් විදියට මට තාම ඒ ඉලක්කම මතකයි 142ක් වෙඩි තියලා මැරුවා. මිනිස්සු 142ක් වෙඩි තියලා මැරුවා. මොනවා කළාද? ඔබතුමා දන්නවා ජනතා මිතුන තහනම් කන්නේ 1983 87 වෙනකම් මේ රටේ සන්නද්ධ රටකලයක් තිබුණේ නැහැ. මහජන නැගිටීමක් තිබුණේ නැහැ. තිබුණේ අවුරුදු 4ක් මර්ධනය, අවුරුදු 7ක් ඝාතනය, අවුරුදු 4ක් විනාශය, අවුරුදු 4ක් ඡන්දමංකොල්ල කරන එක, අවුරුදු 4ක් රට හොරකම් කරන එක. අපි අහන්න කැමති 87 ඉන්දු ලංකා කිවිසුම දවසේ කවුද මංකොල්ල කෑවේ? කවුද ගිනි තිබ්බේ? ජනතා අමාත්‍ය සමාජික අපිට අපේ අම්මල තාත්තල කියන රටම සාක්ෂි වැඩි ප්‍රමාණයක් ඒවට මුල් වුණේ ඒකාලේ තිබු ශ්‍රී ලංකා අන්දස් පක්ෂේ නායකයෝ ඔවුන් තමයි ප්‍රදේශයේ විපක්ෂයේ ප්‍රධානින් වශයෙන් සිටි අත්තරම අපි කුඩා පක්ෂය අපි සංවිධානාත්මක කුඩා පක්ෂය 86 මාදුළු ආයසෝබිත හාමුදුරුව තමයි මේ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යා මහෞබිම සුරකීමේ ව්‍යාපාරේ ගොඩනගලා මේ ජේ.ආර්.ගේ දුර්දාන්ත ප්‍රේමදාසගේ දුර්දාන්ත මිනීමරු ඒකාධිපති පාලනයට මිනී මරන්න කරකෝප්පු පටන් ගන්න කලින් නැගිටේ මාදුළු ආයසෝබිත හාමුදුරුව සරච්චංග මහාචාර්යතුමා මුරුත්ෙට්ටුවේ හාමුදුරුව අද උන්වහන්සේලා කොයි තැන හිටියා ඒ නිසා මම කියන්න හදන්නේ මේකයි මට කියන්න ඕන කම තිබුණේ කවුද මේ බාහිර පාර්ශවය ගරු කතානා ගරු සභාවට මට කියන්න කැමති මේ තියෙන්නේ අන්ත ඒ කියන්නේ අන්ත දුර්වල අන්ත කියන්නේ මේ ඒ කියන්නේ වද අපි කඳ උරු දෙකේ ෆයිට් කරපේකේ එක 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 වෙන මට්ටමක් තියෙනවා ඔව් එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති අපි මූණට මූණ බැරිකේඩ් දෙකේ සටන් කළා එකක්ද හැබැයි තව කට්ටියක් හිටියා එදා ජනතා නැගිට්ටම ඒ වෙලාවේ ජනතාවත් එක්ක ඉතින් ජයිපෙත්ක හිඳලා ඒ ඇස්සෙත් එක එක හොරකම් කරලා ඒ ශ්‍රී ලංකා අන්දස් පක්ෂය තමයි වැඩිපුර හිටියේ කට්ටිය ඒක නායකයෝ දවල්ට දවල්ට දේශප්‍රේමී අරගලයත් එක්ක ඉන්නවා රෑට ජේ.ආර්. එක්ක ඉන්නවා ඒ අය තමයි අද මෙතන දඟලන්නේ ලැජ්ජ හිතනවා අත්තර මට අත්තර මේ එක්සත් ජාතික පක්ෂෙන් වදකාගාර පවත්වගෙන යන ඒ කියන්නේ වදකාගාර පවත්වගෙන ගියපු ඒ පැහැදිලි වදකව ගන්න මට පිළිකුලක් නෑ මට මට තරහක් තිබෙනවා මට මට දේශපාලන තරහක් තිබෙනවා හැබැයි මගේ සේවලියෝ ගැන දුකක් පිළිකුලක් තිබෙනවා මේකොල්ල තමයි කරු කතා සභාපතිතුමනි 87 80 මේ ඔක්කොටම ඔය මංකොල්ල කෑවේ කවුද සාක්ෂි සටහන් තියෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මට කියලා තියෙනවා දැන් ගොඩක් අය මෙතන නෑ පරදිලා ගෙවල් වල ඉන්නේ මට කියලා තියෙනවා ඔව් බිමල් අපි සටන් කළා තමයි අපි යුද්ධ කළා තමයි හැබැයි අහවල් කඩේ කැඩුවේ අහවල් බලු වැඩේ කළේ ශ්‍රී ලංකාවේ අහවලා කියලා මම මේ ශ්‍රී ලංකාවේ නායකයන්ට කියන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිසුන් නෙමෙයි ඒ දේශපාලන සේවලියෝ ගැරන්ටි අද 94 දී ආයේ මේ මිනිහ ටික විකුණගෙන කෑවා විකුණගෙන කාලා අද ආතප්පාතක් නැතුව දැන් ඉන්න පක්ෂමතකත් නැහැ මේ දේශපාලන සේවලයන්ට පක්ෂ කියන්න බෑ පක්ෂ කියන්න බෑ ඒ දේශපාලන සේවලියෝ අද ආවිල්ලා අද අනුර සහෝදරයා අද අනුර සහෝදරයා හිටපු අනුසාරගේ පාවිච්චි කරමු නමක් ගැන කියන අනුර සහෝදරයා හිටියේ ඝාතකයන්ගේ වෙඩි තියලා මරන්න දීමෙත් අපි ලයිස්තු අපි ආඩම්බර වෙනවා අපේ නායක අපි බේරගෙන මෙතෙන් තාවෙක් ගැන මේකලුට මොන ලයිස්තු වල මේකලුට සේවලයන්ගේ ලයිස්තු වල අනුර සහෝදරයාට කමල් කියලා වටනේ පණ බේර ගන්න ඕන නිසා අපි ලෝක පුරාම ඔබතුමා දන්න හෝචිමින්ට පාස්පෝර්ට් කීයක් තිබ්බද? ලෙනින්ට පාස්පෝර්ට් කීයක් තිබ්බද? ලෝක පුරාම මුක්ති අරගල වල නායකයෝ නම් එකෙන් නෙමෙයි නම් 15 පිරිනිදලා තියෙනවා. ඒක කිසි ඒ මොකටද? ඝාතකයන්ගෙන් ගැලවෙන්නේ. අනුරසවරගේ නම ඝාතකයන්ගේ ලයිස්තුවේ තිබිච්ච නිසා තමයි අනුරසවන්ට මොන කර නමක් තිබුණා නම් තිබ්බේ. හැබැයි මේගොල්ලන් නම් ගේ සේවලයන්ගේ ලයිස්තුවේ පාවා දෙන්න මම ඒක කියුවේ එක්සත් ජාතික පක්ෂයේ අපි බැරිකේඩ් දෙකේ දෙපැත්තේ මේ ෆයිට් කරපු සටන් කර මොන හරි හේතුවකට මට ගමන් කරන තියෙන දේශපාලන ප්‍රතිරෝධයක් මිසක් පිළිකුලක් නෑ මුන්න සේවල දේශපාලන ගරු කතානායකතුමනි ගරු සභාපති මම කියන්නේ මේකයි මේ රටේ මේ සංහිඳියා පිළිබඳ ප්‍රශ්නය මෙහෙම අමතක කරන්න පුළුවන්ද මම අහන්න කැමති අද බටලන්ද වාර්තාව එක නිර්දේශයක් ගැන එකම එක කරුණක් ගැන මේ පක්ෂේ මේ පැත්තේ මම දැන් මට කරුණා කළා මට අහන්න බැරුණා දෙමළ පක්ෂවල මන්ත්‍රීතුමාලා මොනවද කිව්වේ කියලා ඔබතුමාලා මේ තුවාලය සනීප කරන්න කන්නේ කොහමද දැන් මේ තුවාලයට මේ මහා විශාල අපේ ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මයේ තියෙන මේ මහා සිදුරට 71 87 90 ඒ වගේම අවුරුදු 20 ගානක අපි උතුරේ යුද්ධේ මේ තුවාලය මේ මහා ආධ්‍යාත්මයේ තියෙන සිදුර පිළිබඳව බලන්නේ මෙහෙමද මේ තුවාලය සනීප කර ගැනීම පිළිබඳව දේශපාලන පක්ෂවල විදියට ඔබතුමාට කිසිම වගකීමක් නැද්ද ගරු කතානායකතුමනි ගරු සභාව ඔබතුමා දන්න මේ බටලන්ද වාර්තාව කියන මොකක්ද මම කෝට් කරන්න යන්නේ නැහැ වෙලාව නැති නිසා මේක රියැක්ෂන් එකක් ඔබතුමා දන්නවා මේ එක්දාසමසය හැත් ම දත්ව හැත්ත හතෙන් ඇතිවෙච්ච තත්වය අපි අහන්න කමතේ ජයාජාවාදන අසුවකේ අසූ දෙකේ නිද ගලපතය අසූ දෙකේ චන්ද කල්දම්ෙක් එක්සත් ජාතික පක්ෂයට කුමන තරජන ඇතිබිල අපිගන්න දෙදා සිසි දෙකේ ගෝටා විරාජ පක්ෂ මැතිතුමා මිනිසු හාරපන්සියන් නරන් නෝඩරකක්දුරනම් මට තේරුණ එතුමගේ එතුමගේ තනතුර ඔන්න මෙන්න තිබුණේ එතුමට විරුද්ධ මහජනතා නැගිටල තිබුණේ ඒවගේ වෙලාක අවසාන මොහොතේ එතුමා බලය පාවිච්චි කරානම් අපිට ඒක සාධාරණ තුනක් තේරුම් ගන්න පුළුවන් මම අහන්න කැමති 81 දී 82 එකේ සංවර්ධන සභා ඡන්දේ මංකොල්ල කඩකට යාපනය ගිහිල්ලා මොන ප්‍රශ්නයක්ද එක්සත් ජාතික පක්ෂයේ තිබුණා හයෙන් පහක බලයක් තිබුණා විපක්ෂ නායකයෝ හිරේ දාලා තිබුණා හිරේ නෙමෙයි මොකද යාගේ අයිතිවාසිකම් ඇති කරලා තිබුණා මිනිමරු කොට තමයි 71 නිකම් මොන හරි බණ භාවනා කළා නෙමෙයි නමුත් මොන ප්‍රශ්නයක් තිබුණාද එක්සත් ජාතික පක්ෂයේ තනට ගියේ
අද දින පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කරගෙන ඒබට සභාව එකඟද?
ආයිස්. ඒ නිසා මම ඔබතුමාට කියයි කරුකත සභාපතිතුම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන බලයට කිසිදු තරජනයක් 1981 යාපනයේ ඡන්ද මංකොල්ල කනකොට තිබුණේ නැහැ. 1982 පාර්ලිමේන්තු ඡන්දේ කල් දානකොට තිබුණේ නැහැ. 1983 මහා කළු ජූලියක් ගෙනල්ලා මේ රට සදහටම ලංකාව අදත් වෙනස් කළා තියෙන්නේ. අපිට කවමදාක්වත් අපරට ගියපු මිලියන 3ක් වෙන දෙමළ දරුවෝ දෙමළ ජනතාව නැවත ගෙන්නන්න බෑ මේ ඇතිවෙච්ච මහා පැල්ම තව පරම්පරා දෙකක්වත් වෙනකන් අපිට සම්පූර්ණයෙන් සමහන් කරන්න බෑ ඒ මට්ටමේ තනකට ගියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2022 අප්‍රේල් මාසේ පත්වෙච්ච තත්ත්වෙට ජේ.ආර්. පත්තල හිටියේ නේ ප්‍රේමදාස පත්තල හිටියේ නේ ඒක මම කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඉතාම දුෂ්ට ඒකාධිපති තක්කඩි එක්සත් ජාතික පක්ෂ නායක රොත්තකගේ රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ මිනිමරුවන්ගේ දේශපාලන මිනිමරුවන්ගේ ඒ මිනිමරු වමනා වෙනුවෙන් විනාශ කරපු මාතෘභූමියක් මේක අඩුගානේ බලය තර්ජන ලක් කරලා තිබුණේ නැහැ කරු සභාපතිතුමනි අපි කියනවා තමයි 82 ඡන්දේ තිබ්බනම් ජනතා මිතුරේ මන්ත්‍රීවරු 10ක් 15ක් ඒ කියලා අපේ 10ක් 15ක් ආවා කියලා ජේ.ආර්. පරදීන් නේ ඒකයි මම කියන්නේ මේවා දැන් ඔබතුමා දන්නවා ඔබතුමා දන්න කොලොම්බස් ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බහමාස් විනාශ කරනකොට පෘතුගීසීන් ඇවිල්ලා ලංකාව සම්පූර්ණයෙන් විනාශ කරනකොට අපේ කරපු දෙයකට නෙමෙයි ඉස්පැනියාර්ස ගිහිල්ලා මුළු ලතින් ඇමරිකාව අවුරුදු 100කදී මිලියන 150 ඩෝසර් කරනකොට මිලියන 150 මැරු අවුරුදු 100කදී ස්පැනියාර්ස් නෙමෙයි ස්පාඤ්ඤ වදකයෝ එහෙ තිබිච්ච වරද කරන්නේ නෙමෙයි ස්පාඤ්ඤේ කිරීටේ නැති වෙන නිසා ගිහිල්ලා ලතින් ඇමරිකාවේ මැරුවා නෙමෙයි දැන් මේ කියන්නේ ඒකනේ දැන් මොකද්ද මේ කියන්නේ මේ රටේ දෙමළ ජනතාව ජනතා මිත්‍රවත් කොමියුනිස් පක්ෂවත් මේගොල්ලන්ගේ බලයට කිසිදු තරජනයක් කළා තිබිච්ච නෙමෙයි සරච්චන්ද මහත්තයා කානුපල්ලේ දාලා ගැහුවේ එතුමා බලය ගන්න ගියාද ජේ.ආර්.ගේ විවියන් ගුවන්තොට මැතිනිය කාන්තාවක් ඒකයි මම කිව්වේ තමන්ගේ දේශපාලන ඉතිහාසයේ කනපිට ගහගත්තු හිවල්ලු දකිනකොට මට ඇත්තටම කතාවත් අම වෙනස් වෙනවා ඒ නිසා කරු සභාපතිතුමනි අපි ඒකයි කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂය මේ 1979 ඉඳන් පටන් ගත්ත ගමන කිසිදු සමාජ දේශපාලන තර්ජනයක් නැති වෙච්ච නිසා නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් ජේ.ආර්. ප්‍රේමදාස රංජන විජේරත්න වගේ දේශපාලන තක්කඩියන්ට මිනිමරුවන්ට සදාකාලිකව බලය ඉන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අමු අමුවේ ඩෝසර් කරන්න හදපු ඉතාම දුෂ්ට ප්ලෑන් එකක් නිසා වෙච්ච දෙයක් මිසක් සමාජ දේශපාලන ප්‍රතික්‍රියාවකට ආණ්ඩුවක් දක්වන ප්‍රතික්‍රියාවක් නෙමෙයි ඒ නිසා තමයි බැට්ලන්ත කොමිසම මොකද්ද කියන්නේ ජනතා විමුක්ති ප්‍රමිතිය අපි කරපු දේ රියැක්ෂන් එකක් ප්‍රතික්‍රියාවක් අපි ප්‍රතික්‍රියාවක් කළේ එකපාරද නෑ 83 තහනම් කළේ අපි සන්නද්ධ වීම සම්බන්ධ දේශපාලන අරගලයේ පටන් ගත්ත කරු සභාපතිතුමනි 87 ඉන්දු ලංකාගේ උසමටත් පස්සේ අපි අතිතරන් ලියුම් ලියලා තන මේකේ තියෙනවා අතිතරන් ලියුම් ලියලා ප්‍රජාතන්ත්‍රවාදී උපරිම කටයුතු කළා තිබෙනවා අපේ පළවෙනි සමාජිකයා උස්සලා මැරුව 1984 අනුරාධපුරයේදී අසුවතරේ උස්සලා මරුවා කියලා අපි ආයුධ ගත්තද නෑ දරු සභාපතිතුමා අපි දන්නවා ඔය ආයුධ ගන්න බොරුවට රොමැන්ටික් දේශනා දෙනාට වඩා අපි දන්නවා ආයුධ කියලා කියන්නේ ඒවා গিටාර් වගේ නෙමෙයි අපිට ගත්තට පස්සේ ඔනෝලාට බිමින් තියන්න බෑ ඒක ගන්නවනම් ඒක ගන්න ඕන වෙන්නේ ගඟ එහා පැත්තටම පීනන්න බලාගෙන මිසක් අයි ගඟ මැද්දේදී ආයුධ නතර කරන්න බෑ නිසා මගේ පක්ෂය අපි ඒ 83 තහනම් කරලා ඊට කලිනුත් විවිධාකාර අකනුතුකම් කරලා අවුරුදු ගාණක් අවුරුදු 4ක් JR මෙරටේ හැම අපරාධයක් කරද්දි ආයුධ ගත්තේ නෑ ගරු සභාපතිතුම ඒක තමයි ඉතිහාසය මොකද මේ අද මේ විවාදය ලංකාවේ ඉතිහාසය ජනතාවගේ පැත්තෙන් අලුතෙන් ලියන ඉතිහාස අලුතෙන් ලියන දවසක් මේ 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 සාකච්ඡා මොකටද ඕන වෙන්නේ මේ මේ මුළු සාකච්ඡා ඕන වෙන්නේ මේ අපි දන්නේ නැද රයිල් මිනිමරුවෙක් කියලා ඒකට බටලන්ද වාර්තාවක් ඕනේ නැහැ මෙතන ඉන්නවා පෞද්ගලික වදකාකාර හිමියෝ දැන් ගොඩාක් සුද්ධ කළා ජනතාව ඡන්දේ තව එකක් දෙකක් ඇති ආවිල්ලා හම්බේ ඒගොල්ලෝ මිනිමරුවෝ කියලා ඔප්පු කරන්න බටලන්ද කොමිෂන් ඩිබේට් ඕනේ නැහැ නමුත් අපිට ඕනකම තිබෙනවා මේ රටට කියන්න මේ මාතෘභූමිය සදහටම උතුරේ දකුණේ දෙකම විනාශ කරන යුද්ධය ඇති කරේ එක කලේගරු සභාපතිතුමනි වෙන මොකුත් නිසා නෙමෙයි එක තනිකර බල දේශපාලන උමනාවක එකක් මිසක් අන්තර්ජාතික ප්‍රශ්නයක්වත් වෙන ප්‍රශ්නයක් නිසා ඉතින් ඒ නිසා එස අපෙන් ආව රියැක්ෂන් එකක් ඒ රියැක්ෂන් එක ආවෙත් ගොඩක් පහු වෙලා ඒ නිසා මට ඔබතුමාට ඒක කියන්න ඕන කමති වුණා ප්‍රධාන වශයෙන්ම සනාථ කරන්න අපි පේ වෙලා හිටියේ නෑ මේ දෙයකට කියලා කියන මේක නෙමෙයි අපේ අරමුණ තිබුණ අපි චන්දවට ඉදිරිපත් වුණා ඔබතුමා බාන්න බටලන්ද කොමිසම කියනවා අපි 1981 චන්ද්‍ර ඉදිරිපත් වුණා අපේ මන්ත්‍රීතුමාලා ගොඩක් ඒක කිව්වා මොකද්ද කියන්නේ ජනතා විමුක්තිමුණ්ඩ පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක විය මේ වෙන විට දිස්ත්‍රික් සංවර්ධන සභාවල අසුන් හිමිව සිටි ජනතා විමුක්ති ප්‍රමුණේ නියෝජිතයන්ට එම සභාවල රැස්වීම තුනකට පිටපිටම නොපැමිණීම නිසා එම අසුන් අහිමි වී තිබිණි. ඒ තනි වාක්‍යෙන් ලියලා තියෙනවා. මේක දේශපාලන සමාජ ප්‍රතිවිපාක කොච්චර. මේ මේ අහිමි වුණේ 81 83 අපි අරගලය ගත්ත කොයි කලාවේ. 87 ඉන්දියන් හමුදා ලංකාවට එවලා මේක තියෙනවා මොකද්ද? ඉන්දියන් හමුදාව මොනාද මේ තින් 1987 ජුනි මාස 4 වෙනිදා ඉන්දියානු ගුවන් හමුදා විසින් ශ්‍රී ලංකාවේ උතුරට මානවවාදී ආධාර හෙලීමේ අපකීර්තිමත් සිද්ධියක් සමග බෙදුම්වාදී එල්ටීටී ත්‍රස්තවාදී යුද්ධෝගගෙන ගිය වඩමාරච්චි මෙහෙයුම අත්හැර දැමීමට රජයට සිදු වී අපකීර්තිමත් මෙහෙයුම බැටලන්ද කොමිෂන් එක කියන්නේ මේකෙනුත් පස්සේ තමයි අපි අපේ බහුජන අරගලය සන්නද්ධ කළ යුතුද නැද්ද කියන සංවාදය පටන් ගන්න ඒසගරු සභාපතිතුමනි අපිට කියන්න කැමති මෙහෙම තමයි අපි අපේ මේ දේශපාලන ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මම ඔබතුමාට ඒ නිසාම ඒකයි කිව්වේ මේ රටේ මේ යුක්තිය පසඳීමේ ප්‍රශ්නය ඒක ජනතාවයි මුතර මත තියෙන දෙයක් නෙමෙයි. දැන් මට සමහරු කියනවා අපි මේක කලින් ඇහුවේ නැහැ. වසන්ත සමරසිංහ සහෝදරයා කිව්වා වගේම අපි මිනිමරුවන්ගේ යුක්ති ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදාම කියලා තියෙනවා. විජේවීර සහෝදරයා සම්බන්ධ වේවා වෙන ඕන කෙනෙක් ගැන වේවා අපේ සාධාරණ විනිශ්චයාධිකාරියක් තිබෙන කාලයක විතර මේ අහන්නේ කියලා. නමුත් අපේ පළවෙනි මන්ත්‍රීතුමා ආන්ද්‍ර අපේ ගලප්පති සහෝදරය. එතුමා නියෝජ්‍ය ආරක්ෂක කමිටු රත්වත් එකෙන් ඉල්ලුවා මේ ඝාතන පිළිබඳ කොමිෂන් එකක් දාන්න කියලා. රත්වත් මොකද්ද කිව්වේ පොලිසිය පැමිණිල්ලක් දාන්න. සූර්යකාන්ති අටකට විකුණගෙන තමයි රත්වත් ලාවේ. ඒ වගේ ඊට පස්සේ අපි දැක්කා ඒ වදකයෝ සුසන්ත පුංචිනෙළමයි පවිත්‍ර වඤ්ඤාරති එකපක්ෂේ හිටියා. සූර්යකන්දේ ඝාතකයෝයි ම කවුද ඊට පස්සේ මැති උනේද? ආ නන්ද මැති උනේද? ආ නන්ද මැති උනේ සූර්යකන්දේ ඝාතකයා. නන්ද මැති උයි චන්ද්‍රිකා එක වේදිකාවේ හිටියා. නන්ද මැති උයි සූර්යකන්දේ ඝාතකයා චන්ද්‍රිකා බණ්ඩාර එක වේදිකාවේ හිටියා එකපක්ෂේ හිටියා. පුංචි නිලමේ සීමා විතරණ සහෝදරට ඇන්න ගහලා මරපු මිනි මරුවා. එයයි පවිත්‍රාවන්‍යාරති චන්දිකාලය ඔය කී හිටපු රිලාසිරල ඔක්කොම එක වේදිකාවෙ හිටියා. ගරු සභාපතිතුමනි ඒ නිසා මට කියන්න තියෙන්නේ මේකයි යුක්තිතු කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය ජනතා විමුක්ති ප්‍රමුණේ පමණක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ එකතු වෙලා අපි දන්න අපි ඒක ඇත්ත තරම් අපි කියලා තියෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ තක්කඩි මිනීමරු නායක විසින් හදපු මහා දේශපාලන සුලිය ඇතුලේ මහා දැවැන්ත සටනක් පටන් ගත්තා. ඒ සටන ඇතුලේ අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ ජනතාන්ත්‍රික පමණක් නෙමෙයි කිසිම පක්ෂයක් නැති සාමාන්‍ය මිනිසු ඒ සුලිය ඇතුලේ අහුවෙලා විනාශ වුණා. අපිට කියන ඇත්ත කම්පනයක් තියෙනවා. මොකද අපි දන්නවා අද අපි බ්ලෙස්ඩ් පක්ෂයක්. ගරු සභාපතිතුමනි, අපි කිසිසේත්ම අද අපේ පක්ෂේ කවුද ඉන්නේ? මෙතන ඉන්නවා තරුණ මන්ත්‍රී උරගලංග තාත්තල එක්සත් ජාතික පක්ෂේ. ඒගොල්ලෝ අම්මල එක්සත් ජාතික පක්ෂේ 1980 ගණන්වල. අද UMP ශ්‍රී ලංකා පොහොට්ටු TNA තමිල් අරසුකච්චි ඔක්කොම එකතුලා තමයි දේශීය මක්කල් ශක්ති දේශීය ජාතික ජන බලවේග හැදිලා තියෙන්නේ. අපි මේ කිසිම දෙයක් නිසා ඒ ඇති වී තිබෙන මහා සංහිඳියාවට එක අවමන රේණුවක් වෙනස් වෙන දෙන්නේ. අද අපිට කියනවා අපි බටලන්ද කතා කරන්නේ නැහැ, රනිල් අල්ජසිරේකේ ෆෙරාරිය ක්‍රෑෂ් කරගත්තේ නැත්නම්. නෑ, අපිට පොලිටිකල් මැනේජ්මන්ට් එකක් තියෙනවා. අපේ සහෝදර සහෝදරයන් දිවි දුන්නේ, පරිත්‍යාග කරේ ජීවිතය, සටන් කළේ. හැම අපි කරේ මොකක්? අපිට අරමුණක් තිබ්බා මේ පුංචි රට මේ දූෂිත රන්තෙන් ගලවගෙන පුංචි මිනිසුන්ට සාධාරණ යුක්තිගරු රටක් බවට පත් කරන්න. අපි රට හම්බුනේ ආර්ථික අර්බුදයක් මැද්දේ. රට හම්බුනේ ඡන්ද තියපු නැති රටක. අන්දසවර දිනනකොට සහෝදරි අගමැති වෙනකොට. එහෙනම් අපිට මොකද්ද තිබුණේ? අපේ නිසා දේශපාලන කළමනාකරණයේදී අපි අංකයකට තිබිච්ච දේ තමයි අපේ පළමු ප්‍රමුඛතාවය මොකද්ද? රටේ ආර්ථික ස්ථාරකම. අද ඒ ස්ථාර භාවය හදලා තිනවා. දෙක, ඡන්දෙන් පත්‍ර තිබුණ නැ කිසිම මන්ත්‍රීවරයෙක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යානුකූලව ඡන්ද පවත්තලා රටේ ජනතාව ජනතා ඡන්දයෙන් පත්වෙච්ච ආයතන හරහා රට පාලනය කරලා රටේ ඩෙමොක්‍රසි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ටැබ්ලිෂ් කරගන්න. අපි දැනට කරගෙන යනවා මේ මයිහය. ඒකේ ලොකෝටසක් වාසන් වෙනවා. ඊට පස්සේ පළාත් සභා ඡන්දෙත් තියෙනවා. ඊට පස්සේ අපි පක්ෂයක් ලෙස අපට අපිට විච අවබෝධය තමයි කරු මැතිතුමනි. මොකද්ද? අන්න ඊට පස්සේ රටේ ඉතාම ගිනි ගන්නා මේ මොහොතේ අතිශය වැදගත් ප්‍රධාන අභියෝග අපි ජයග්‍රහණය කරාට පස්සේ ගත්ත ඒවා ප්‍රධාන වශයෙන් ඒවා ස්ථාවර කරගත්තට පස්සේ අපි තිබිච්ච සලස්ම තමයි ඔව් අපි සහජීවනය සංහිඳියා ඉලක් කරගත් ඊළඟ දේශපාලන අධිරට අපි යනවා කියන බොහෝ විට එක මේ අවුරුද්ද යක නැත්තා ලබන අවුරුද්දේ මුල අපේ තිබිච්ච පොලිටිකල් මැනේජ්මන්ට් එකේ අපේ තියෙන සලස්මීම තමයි තියෙන්නේ. එකට අදාළ 1971, එකට අදාළ 1980, එකට අදාළයි 26 අවුරුද්දක් තිබිච්ච යුද්ධය උතුරේ. අපිට මොකක් තියෙන සලස්ම? අපේ තියෙන සලස්ම තමයි අපි සංහිඳියාව පැත්තෙන් තමයි මේ ප්‍රශ්නේ ගන්න. අපි ගාන්ත මන්ත්‍රීතුමා 89ට ගිහලා මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැහැ. අපි 1989ට ගිහලා මේ ප්‍රශ්නේ ඉඳන් බලන්නේ නැහැ. එහෙම කරන්න බෑ. නමුත් එයිස අපේ ප්‍රධාන අප්‍රෝච් එක මොකද්ද? ප්‍රධාන ප්‍රවේශය තමයි මේ මහා ව්‍යසනය නිර්මාණය කරපු ටික දෙනෙක් ඉන්නවා. ඒ හදපු සුලිය ඇතුලේ මිනිස්සු ගැහණු විවිධ පැතිවලට ගියා, විවිධ සටන් කළා, විවිධ අපරාධ වුණා, උතුරෙත් වුණා, දකුණෙත් වුණා. අපි පක්ෂයක් වශයෙන් අතිතරම් කියලා තියෙනවා අපේ පැත්තෙන්. අපි සැබෑ ලෙසම කනගාට වෙනවා කියලා, සැබෑ ලෙසම අපි කම්පා වෙනවා කියලා. ඒ වගේම අපි 35 අවුරුද්දක් ඇතුළේ අපි කැටපෝලයක් අතින් ගන්නත් අපේ සහෝදරු 8 දෙනෙක් මරලා තියෙනවා, ඡන්ද ඉල්ලද්දි මරලා තියෙනවා 94න් පස්සේ. හැබැයි අපි කැටපෝලයක්වත් අතට අරන්නේ නැහැ. බය නිසා නෙමෙයි. අපි දන්නවා ආයුධවල තියෙන බලය. ඒවා ගත්තොත් තියන්න බෑ. ඒවා গিටාර් නෙමෙයි. ඒක අපේ වේදනාව නිසා නෙමෙයි. මං ඉස්සරහ හපු ආරච්චිගෙන මිනි මරුවා. පොලිසිය ඔය මාතලේ මිනි මරන්න උදව් කරපු මිනි මරුවේ ඊට කලින් නාරම්මල, ඔය දැන් කතා කරපු දේශපාලන සෙවලකම් කරන පුද්ගලයා දන්නවා නාරම්මල කොහොමද සමහර පුංචි හාමුදුරුන්ගේ ඔළුව වලට ගල් අතෑරලා මරපු මිනි මරුවේ කපු ආරච්චිකයන්. අපේ ශ්‍රීදේව සහෝදරයා මහදවල් වෙඩි තියලා මරුවා මාත් එක්ක 1999. අපි දන්නවා ඒ වගේ වේදනාව. අපි රිමාන්ඩ්ලා තියෙන ඒවට. හැබැයි අපි දේශපාලන සංස්කෘතියකින් සමාජය ගැන තියෙන පුළුල් අදහසකින් සමාජ සාධාරණත්වයේ පිළිබඳ හැඟීමකින් සහ මේ මහා දේශපාලන සුළි නිර්මාණය වුණේ කොහොමද කියන එක පිළිබඳව යම්කිසි ඓතිහාසික භෞතිකවාදී කියවීමක් ඇතුළේ තමයි අපි මේ පුද්ගලෝ දිහා බලන්නේ. ඒ නිසා මම ඒකයි කිව්වේ අපි කල්පනා කරමින් හිටපු දේ තමයි අපි මේක සංහිඳියා පැත්තෙන් ගන්න. ඔබතුමා දන්නවා තිකුණාමලේ පැත්තේ සමහර සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු ගහලා මරලා තියෙනවා. දෙමළ ගම්මාන මිනිස්සු සිංහල මිනිස්සුන්ට ගහලා මරලා තියෙනවා. නඩුහල් විසඳන්නද බෑ. නිසා අපේ ප්‍රවේශය තමයි උප්පරිම සංහිඳියාවකට උප්පරිම අපේ දුක අපේ අඩුපාඩුකම් අවංකව හම්බ වෙලා අපිට හයිවගේ අත්දැකීම් තියෙනවා. මට වසන්ත සමරසිංහ සහෝදරයා කිව්වා එයාගේ තනතුරක් දරනවා එක ආයතනික ප්‍රධානීෙක් එතුමගේ තාත්තා එහෙම අනිත් පැත්තේ කඳුරේ හිටපු කෙනෙක්. අපි සමහරවක බදාගෙන අඬලා කියනවා අපේ 60000ක් ලක්ෂයක් නමුණට අමතරව අපිට දුක් වෙන්න පුළුවන් හදවතක් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ අරගලය ඇතුලේ අපෙනුත් ඇච්ච අඩුපාඩු ගන්න දුක හිතෙන්නේ ඒවයි ප්‍රධාන වදකයන්ට ඒවා අද නියෝජනය කරනාට කිසිදු හැඟීමක් නැති එක මම අහන්නේ නිසා කැමති. දකුණේ ඇස්පනා අපිට වෙච්ච මේ මහා සංහාරය ගැන මේ බඩලන්ද වාර්තාව ගැන එක අපම රේණුක හැඟීමක් නැති මිනිස්සු ගරු සභාපතිතුමනි කොහමද නම් නොදන්නා ගමක් නොදන්නා ඥාතිකමකුත් නැති ලේඥාතිත්වයක් නැති නන්දි කඩාල්වල කිල්නොච්චිය භාරතීපුරම් වල මරාදමන ලද දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විඳන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මැරිච්ච සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් වීම නිසා අත්තලඟුට අරගෙන අවුරුදු ගණන් මාස ගණන් හිරේ දාලා වද වේදනා දුන්නු මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රශ්නේ කොහොමද මේගොල්ලෝ දකින්නේ? අපි මෙච්චර වේදනාව තියද්දි අපිට අපෙන් වෙච්ච අඩුපාඩුකම් නැත්තේ අපෙන් වෙච්ච වැරදි නැත්තේ මේ විනා මේ වෙච්ච කරදරයෙන් පස් වෙච්ච එක්සත් ජාතික ප්‍රශ්නේ පවුල් ගැන අපිට හැඟීමක් තියෙනවා දුකක් තියෙනවා. අපි යුද්ධය අනිත් පැත්තේ හිටියේ එල්ටීටී සංවිධානයට විරුද්ධව දුකක් තියෙනවා. මම යාපනයේ ගියාම හුඟක් අවස්ථාවලදී ක්‍රිෂාන්ත කුමාරස්වාමිගේ මිනිහම් වෙච්ච තැනට යනවා. ඒ නිසා මම කියන්නේ මේකයි ඔබතුමාලා මොන විදිය මහජන නියුතුවද ඔබතුමාලා කොහොමද ඔබතුමාලා මේ මහා ආධ්‍යාත්මයේ තියෙන මේ ඛේදවාචකය විසඳන්න ඔබතුමාට කිසිම බරක් කිසිම හැඟීමක් ඔබතුමාට නැහනේ. එතන ඔබතුමාලගේ අසමත්කම තිබේ. මේ ආර්ථික අර්බුදයේ තවරු 3-4 ඉවර වෙන හැබැයි කරු සභාපතිතුමනි මේ 71 80 90 ඊට පස්සේ උතුරු යුද්ධේ මේ තුවාල එහෙම හොඳ වෙන්නේ නැහැ. මහන්සිලා විසඳුවේ නැතිනම් ඒසා තමයි ජාතික ජන බලවේද අපි ඒ අදිෂ්ඨාන අරන්ති. ඊට පස්සේ අපිට කියනවා මොනවද අපිට කියනවා මොනවද මේ අපි අපේ රියැක්ෂන් එක තුළ වෙච්ච අඩුපාඩුකම් මම පිළි නමු රියැක්ෂන් කියන්නේ රියැක්ෂන් තමයි විමුක්ති අරකල ඔක්කොම එහෙම තමයි. දැන් ඇමරිකන් US history එක ගන්නවා බොස්ටන් ටී පාටි කියලා. ඒක ටී පාටි කද්ද? ඉන් බ්‍රිතාන්‍ය ආක්‍රමණිකරයන්ට විරුද්ධව ඇමරිකානු ජනතාව කැරලි ගසා නැගී සිටපු ඒ ජෝර්ජ් වොෂින්ටන්ගේ පින්තූරේ තමයි අදත් US ඩොලර එකේ තියෙන්නේ. ඒක හොඳයි. දැන් අපිට කියනවා ඉන්දියාවේ මෝදි පිළිගත්තල්. ඔව් ඉන්දියාවත් එක්ක සටන් කරන්න ඕනලා සටන් කළා. ඉන්දියාවත් එක්ක සටන් කරන්න ඕනේ නැති වෙලාවේ ඒ විදිහට සටන් කරන්නේ නැහැ. ආයි වුණත් ආයි කරනවා කියලා අපේ පක්ෂ දායකයෝ කියලා තියෙනවා. ඉන්දියාව නෙමෙයි ඕන රටක් එක්ක. ජය පරාජය නෙමෙයි වැදගත්තේ සටන. මං එදත් කිව්වා මේ වෙලාවේ පරදින්න පුළුවන් ඕන සටනකින්. මං කිව්වා තුබක් අමාරු එකේ නායක ආරම්භක නායකය කියපු දේ මොකක්ද? We shall return in millions කියලා. මේවා ඉතිහාසයේ ක්‍රියාවලිය. ඔබතුමා දන්නවා මහත්මා ගාන්ධිලා වර්ජනය කරේ නැද්ද? බ්‍රිතාන්‍ය නිෂ්පාදන වර්ජනය කළා. මහත්මා ගාන්ධි හොඳයි. ලංකාව ආක්‍රමණය කරපු එක දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී මෙහෙයල පන්සල් පල්ලි ඔක්කොම විනාශ කරා. දරුවෝ පෙති ගහලා කපුවා කියලා බ්‍රවුන් රිග් එකේ ගැසිට් එකේ තියෙනවා. අවුරුදු දෙකට වඩා වැඩි හැම දරුවෙක්ම මැරුවා කියලා. නේද? ඉතිහාසය දන්නයි. වැව්වමුණු 3000ක් කැපුවා. අර දේශපාලන අර චරිතේ හිටපු පළාතේ හලාවත දලා වාරියපොට යන පාරේ කිලෝමීටර් 50ක් වැව් මැද්දෙන් පාර දාලා තියෙනවා. වැව් මැද්දෙන් පාර දැම්මේ නිකන් නෙමෙයි. ෆ්ලැට් ලෑන්ඩ් එක උනතනම් පාර හදන්න පුළුවන්. වැව් මැද්දෙන් කපලා පාර දැම්මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී. හැබැයි යාගේ නායකයා මෛත්‍රීපාල සිරිසේ. එයාගේ නෝනාත් එක්ක ගියා බ්‍රිතාන්‍ය මහරජින හම්බෙන්න. ඔය මැරිච් එක නා එලිසබෙත්. කොහොමද යාගේ නායකයා එලිසබෙත්ගේ යාගේ නායකයාගේ නෝනායි දෙන්නම එලිසබෙත්ට කොහොමද ආචාර කරේ? දැක්කද? දන ගහලා අයියෝ. ඒතරම් දැන් එතකොට දැන් බ්‍රිතාන්‍ය ලංකාව විනාශ කරා කියලා දැන් ඉන්දියා බ්‍රිතාන්‍ය අගමැති හම් වුණාම එයාගේ බෙල්ල මෙරිකනොත් මේගොල්ලෝ. ඒකද කියන්නේ? ගරු සභාපතිතුමනි, අපි අපේ රටේ සෛරිත්ත්ව වෙනුවෙන් හැමදාම සටන් කරනවා. මෝඩ් එක තාත්ත්‍ය අනුව තෝරනවා. හැමදාම සටන් කිරීමේ විදිය තෝරන්නේ පාලකයා මිසක් පීඩිතයා නෙමෙයි. සටන කරන්නේ දේශපාලනයෙන්ද, ආයුධවලින්ද, මතවාදයෙන්ද, උද්ඝෝෂණවලින්ද කියලා මෝඩ් එක තෝරන්නේ හැම විටම නියතයක් ලෙසම පාලකයා. ඉස්පාටකස්ලා මීහරක්කන් වලින් සටන් කරන්න කලින් ගොඩක් කරුණු කිව්වා සීසර්ලට. සීසර්ලා මරාගෙන තමයි ඉස්පාටකස් මීහරක්කන් තමයි තිබුණේ. සීසර්ට වඩා දත් ඉස්පාටකස් උඩින් ඉන්නවා. සමහන් කිව්වේ මේ මොඩවන්ද මේ ලෝක විමුක්ති අරගා ජනතා නැගිටීම හැල්ලු කරන්න එපා. මේක සහ මුලින්ම දුෂ්ට උමනාක් මත එක්සත් ජාතික පක්ෂයක දිගුකාරණ බලයෙන් ඉන්න කරපු අපරාධයක් මත මුළු ලංකා උතුරක් දකුණත් විනාශ කිරීමේ ආපු රියක්ෂන් එකක් මේක. ඒ සමායි කියලා කිව්වේ ඔබතුමාලට ඉතිහාසයේ බොස්ටන් ටී පාටි වෙලා 80-90 අරගලය අමුතු එකක් වෙන්න බෑ. ඒ නිසා දැන් ප්‍රංශ විප්ලවය මොකක්ද? එහෙම තමයි. ඒ නිසා මම වෙලාව ගන්න හොඳ නැති නිසා සමායි කියලා කිව්ව ඔබතුමාට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකාව ඔක්කොම වැඩ කරනු ලංකාව විනාශ කළා කියලා දාලා යන්නේ. ඒගොල්ලෝ අංගන තානාපති සම්බන්ධකම් තාන්න දත කළ නෑ. ඒ නිසා දෙන ලද තත්ත්වයට අපි වැඩ කරනවා. හෙට වුණත් ලංකාවේ සෛරීත්වයට විරුද්ධව යම් රාජ්‍යයක් යුදමය වශයෙන් කටයුතු කරනවා නම් ශ්‍රී ලංකාව වශයෙන් යුදමය වශයෙන් කටයුතු කරන්න වෙයි. බේර ගන්න බැරි මතන ලෑස්ත ලාස් ඔප්ෂන්. නමුත් ඊට මෙහා ඒවා වළක්ව ගන්න අපි උපරිම වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා මේ බටලන්ද කොමිෂන් එක ගැන මම ගොඩක් කරුණු අනිත් පන්ති තුමාලා කියපු නිසා මම කියන්න කැමති මේක විශේෂත්වයක්. මේක ඉන්නවා ප්‍රියදර්ශන කියලා පොලිස් නිලධාරි. පොලිස් නිලධාරි නාලන්දියෙන් ක්‍රිකට ක්‍රයිම් වයිස්. මේක පරිච්ඡේදයක් ප්‍රියදර්ශන වෙනුවෙන් වෙන් කළා තිබේ. ඔහුගේ අයියාලා ජීවත් වෙනවා. අයි ප්‍රියදර්ශන කියන පොලිසිය මහත්තයා මරන්නේ. ඔහු සාක්ෂි දෙනවා. ඔහු දකිනවා සපුගස්කන්ද පොලිසියට පහර දෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ඔහුට සම්බන්ධ ඩග්ලස් පිරිසගේ මිනිමරුවෝ කියලා. මේක මේ පොත කියන. එතකොට ඩග්ලස් පිරිස්ලා තමයි සපුගස්කන්ද පොලිසියට ගහන්නේ. ඒක දන්නවා ප්‍රියදර්ශන කියන පොලිසිය මහත්තයා. ඒ පොලිසිය මහත්තයා මර උස්සනවා. අදත් නැහැ. ගරු සභාපතිතුමනි, මම ළඟ දැන් හම්බුණා. ඔබතුමා දන්නවා මේ ළඟදී නොබෙල් සාහිත්‍ය බැල නොබෙල් ත්‍යාගය දුන්නා හැන්ක් හැන්ක් කියන මේ සවුත් කොරියෙන් සාහිත්‍යදරයාට. මේ පොතේ නම ද වෙජිටේරියන්. මේක මොකද තියෙන්නේ? මේක තියෙන්නේ දකුණු කොරියාවේ අතුරුදහන් වෙච්ච මේ වගේ ඒකාධිපති මිනිමරු පාලනයන් විසින් දකුණු කොරියාවේ අතුරුදහන් වෙච්ච මිනිසුන්ගේ ප්‍රශ්නය පිළිබඳව. එක තැන විශාල මානවවිද්‍යාත්මක සදාකාලික වගේ හිතන ක්‍රෝම එක ගැන ලියපක තමයි කියන්නේ. ඔහු කියන මොකද්ද? ලොක්කින් ග්‍රීෆ්. ඒ කියන්නේ ඔහු කියනවා මට ඔයාගේ මලකෙදර කරන්න බැරි වුණා. එසම මට මගේ මුළු ජීවිතේම මලකෙදරක් කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ පිළිබඳ පරීක්ෂණය කරපු සයිකියාට්‍රික් ඩොක්ටර් කෙනෙක් මට කියපු දේ තමයි. ඔහුගේ තීසීස් එක තියෙන්නේ මේ වගේ අතුරුදහන් කරපු පවුල්වල දෙමාපියන් මුණ ගැහිලා ඔවුන්ට මේක බලපා තියෙන මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂණය තමයි ඔහුගේ PhD තීසීස් එක. මම ඇත්තටම එතුමාගේ ඒ තීසීස් එකේ මූලික පේපර් එකක් මම හිතුවා මෙතන හෑන්ඩ්සාඩ් කරන්න සභාගත කරන්න. මොකෝ ලංකාවෙන් බිහි වෙච්ච විශිෂ්ට උගතෙක් මේක එතුමා ඉදිරිපත් කරපු දේ. locked in grief. මොකද්ද වෙන්නේ? අපි මිනිය දැක්කන අර මේ ලේඛකයා කියන්නේ ඒකයි. මිනිය දැක්කනම් අපිට අපිට මාස 6ක් යනකොට ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අනුව ඒ වේදනාව උදයවස තුවාලයක් බඩපත් වෙන්නේ පපුව ඇතුළ තුවාලයක් ලෙස තියේ ඒක දිගට නඩත්තු වෙන්නේ. හැබැයි මේ සාහිත්‍යදරයා කියනවා හැංකැං මොකද්ද? මට ඔයාට මලකදර කරන්න බැරි වුණා. මගේ ජීවිතේ මලකදරක් මේ වෛද්‍යතුමා මට අද කියපු දේ තමයි මොකද්ද? හම්බන්තොට දිස්ත්‍රික්කේ තමන්ගේ පුතා පැහැරගෙන ගිහ අම්ම කෙනෙක් හැමදාම රෑට දොර ඇරලා තියෙනවා. පුතා එනකම්. කුලියා පිටියේ මන් දන්න ගයක් තියෙනවා. ඒ අක්කගේ මල්ලි උස්සගෙන ගිහලා මරුවා දන්නේ ආදාත්. හැමදාම උපන් දිනේට අක්කා ගැට ගහනවා පඳුරක් ගෙදර ඉස්සරහ තියෙන පිච්ච ගහේ. මං ඒ ගෙදර යනකොට 25 වෙනි හැටි 26 වෙනි පඳුර තිබුණේ. ඒසම් මරා දමන කෙනෙක්ගේ මිනිය දැක්කට වඩා ප්‍රශ්නය මේ අතුරුදහන් වීම පිළිබඳ ප්‍රශ්නය සදාකාලික හෘද සාක්ෂි සිදුරක් ඒක මුළු ආධ්‍යාත්මික තියෙන 60,000 ලක්ෂයක් නම් උතුරෙත් එකයි දකුණෙත් එකයි අපි කතා කරන හැම ප්‍රශ්නයක් ඒක තේරෙන්නේ නැති මම දන්නවා ඒ ප්‍රශ්නේ එක්සත් ජාතික පක්ෂ කවුරු අතුරුදහන් වුනේ නැතුණාට මේ යුද්ධේ මේ අරගලෙන් යම් හානි වුණා ඒගොල්ලන්ට අපි දන්නවා ඒක නමුත් අතුරුදහන් වීම කියන්නේ ඉතාම විශේෂ දෙයක් ඒක විසඳන්නේ නැහැ මේ ප්‍රශ්නේ ඒක අවම කරන්න තමයි ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති මේ අතුරුදහන් වුවන් පිළිබඳ ප්‍රශ්නය මරා දමන මරලා බොඩි එක හම්බෙච්චාගේ ප්‍රශ්නය වඩා දරුණු. අත්‍ත්‍තරං මන් දැකලා තියෙනවා ගරු සභාපතිතුමනි. මගේ මල්ලි මිය ගියා රියානතුරට. ඒ පණිවිඩය රෑ එකහමාරට හොස්පිටල් එකෙන් අපේ ගෙදරට එනකොට මම දැක්කා මගේ අම්මා වෙවුල්ල ගිය විදිය. මට අදත් අමාරු. හැබැයි අතුරුදහන් වෙච්ච දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඔක සදාකාලික ප්‍රශ්නයක්. ඒකට දෙමළ මුස්ලිම් කමක් සිංහල කමක් JVP UMP කමක් නැහැ ඒක. ඒ නිසා අපි මේ බට්ලන්ට පිළිබඳ වාර්තාව ගේන්නේ මිනිමරුවන්ට දඬුවම් දීම පමණක් අමරුමුණ කරන්නේ නෙමෙයි. අපිට ඊට වඩා ලොකු උල්මනාවක් තිබෙන එක තමයි මොකක්ද? මම කලින්ත් කිව්වා වගේ අපේ ප්‍රධාන ප්‍රවේශයේ සංහිඳියා. අද අවුරුදු 35කට පස්සේ 1990 ඉඳලා UMP ශ්‍රී ලංකා TNA ඔක්කොම මිනිස්සු එකතු වෙලා විශාල ආණ්ඩුවක් හදලා තියෙනවා. මිනිස්සු දැනටමත් ඒවට සමාව දීගෙන තිබෙනවා යම් ප්‍රමාණයකට. නමුත් අපිට තව ගොඩක් දේවල් තියෙනවා. මේක ඇත්ත ප්‍රශ්න කතා කරන්න ඕන. මේ වදවැදනාට ලක් වෙලා මිය ගියේ අපරාධකාරයෝ නෙමෙයි. එහෙනම් මහත්මා ගාන්ධිත් අපරාධකාරයෙක්, හෝචිමිනුත් අපරාධකාරයෙක්, දැන් නෙල්සන් මැන්ඩේලා. නෙල්සන් මැන්ඩේලා කියන්නේ කවුද? උම්කොන්ටෝ VCS එකේන අප්‍රිකා නැෂනල් කොංග්‍රස් එකේ මිලිටරි වින් එකේ කමාන්ඩර්. මැන්ඩේලා ලොංග් වොක් ටු ෆ්‍රීඩම් විතරක් ලියපු කෙනෙක් නෙමෙයි. මැන්ඩේලාගේ අත්තරම් බැලුවා නම් ඉස්සර ඒවා සල්ෆ තිබ්බා සල්ෆ සූඳයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. එහෙම තමයි ලෝකෙ. ඒ නිසා අද ලංකාවේ අරගලය වැරදි, ලංකාවේ ජනතාව නැගිටීම වැරදි, මැන්ඩෙලා ශ්‍රේෂ්ඨ. ඒ වගේ දේශපාලන කුහකයෝ නෙමෙයි අපි. එහෙම විය යුතු නෑ. අපේ රටේ මිනිසු නැගිටලා සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ කරපු පවු නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ 1994 න් පස්සේ එකදු එක ඡන්දයක් හට දිනා ගන්න බැරි වෙලා තියෙන්නේ. අදත් ඔබතුමා දන්න එක ඡන්දයක් දින්නේ නැහනේ 94 පස්සේ 2001 රණේ දින්නේ කොහමද ඒකත් අර LTT කත් එක මොකක් හරි කරලා ඊට පස්සේ 2005 පරාදයි 2010 පරාදයි 2015 මෛත්‍රීපාලගේ අසරිංගලා ඊට පස්සේ 2019 නෑ 25 නෑ 25න් පස්සේ කොහමද ලොවෙත් නෑ ඇයි මේ ඒ කරපු මහා පරිමාණ අපරාධ සදාකාලිකව පරාජයක් ලෙස ගේනවා. දැන් පක්ෂේ නම වෙනස් කරා සජබ කියලා. වර්ධනයක් තියෙනවද නැහැ? වඳ වීගෙන යන්නේ. ඒ නිසාම මේක කියන්නේ ඒකට හේතුව 87-90 කාලෙත් ඊට පස්සේ යුද්ධෙදි උතුරු යුද්ධයක් හදලා කරපු අපරාධය නිසා තමයි ගරු සභාපතිතුමනි එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අවසන් කරන්න ඕන. අපි කියන්න කැමති මෙතන බටලන්ද කොමිසම පිළිබඳ වාර්තාව අද අපි සාකච්ඡා කරන්න අපි පිළිගන්නවා. ඒ සාකච්ඡාව අපි අද ගන්නේ ඒක මේ මොහොතේ හදිසියේ මහජන සංවාදයට ආපු නිසා. නමුත් අපේ පූර්ණ සැලැස්මක් තිබෙනවා. අපේ සාකච්ඡාව අපේ ක්‍රියාමාර්ග මේ මොහොතේදී අපි බටලන්ද වාර්තාවට සීමා කරනවා. උතුරේ මිනිස්සු අහනවා සහෝදරයා බටලන්ද විතරද කතා කරන්නේ? උතුරේ වෙච්ච මහා සංහාරයන් ගැන දෙපැත්තෙම වෙච්ච කතා කරන්නද? ඔබතුමා දන්නවා මගේ පක්ෂයේ කිලිනොච්චේ නායකයා ගණේෂපිල තෝලර් LTT කඳවුරක දින 90ක් තියන් හිටියා. මොකද පුතා දුන්නා කියලා LTT එකට. අද අපේ පක්ෂේ වැඩ කරන ගොඩක් අය කිලිනොච්චි නන්දි කඩාල් දක්වා ගිහිල්ලා අහම්බෙන් පණ බෙරගෙන ආපු මිනිස්සු. ඒගොල්ලෝ දන්නා EPDP අපරාධයක් දන්නවා, LTT අපරාධයක් දන්නවා, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලින් අපරාධයක් දන්නවා. නොදන්නවනේ. මේ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි අපේ ප්‍රවේශම අද අපි සැලසුම් කරන් ඉන්නේ මේ අවුරුද්ද අවසාන තලබන අවුරුද්ද මුලදී සම්පූර්ණ අපි රිකන්සිලේෂන් සහජීවනය සංහිඳියා ඉලක්ක කරගත්තු විශාල ව්‍යාපෘතිකර එනවා. ඒක කොටසක් ලෙස තමයි අගමැතිතුමී මේ පාර්ලිමේන්තු උත්තර දුන්නේ. අපි අලුත් ව්‍යවස්ථාවකුත් හදන අපි පිළිගන්නවා මේ අඩුපාඩුව ශ්‍රී ලංකා රාජ්‍යයක වෙලා තිබෙනවා කියලා. අපි හිතනවා ගරු ජනාධිපතිතුමාගේ පැත්තෙන් අන්න එවැනි මොහොතකද සමහර බොහෝ රටවල් වල වගේ මේ අපරාධයෙන් විවිධ පැති වලින් බටකාපු මිනිස්සු වෙනුවෙන් මුළු ජාතියෙන්ම මේ මිනිස්සුන්ගෙන් දෙමාපියන්ගෙන් සමාව අරගෙන ආයි කවමදාක්වත් ලංකාවේ මෙහෙම ලේ විලක් ලබවට ලංකාවපත් වෙන්නේ නැහැ කියන සහතිකය අපේ ජනාධිපතිතුමා දෙයිකල් අපිට අවශ්‍යයි මේක හීල් කරන්න. ඒ නිසා අපේ ප්‍රවේශයේ පැති දෙකයි. එකක් බටලන්ද පබණන් නෙමෙයි, ඔය අපිට තියෙන විජේවීර සෞරයා සම්බන්ධ ප්‍රශ්න විසඳ ගන්න. නමුත් අපි ඒවා පිළිගැනීමේ චේතනාවෙන් නෙමෙයි කරන්නේ. ඒ නිසා ප්‍රධාන ප්‍රවේශයේ සංහිඳියාව, සමගිය, සහජීවනයේ ඒ අතරේ සවුත් ආෆ්‍රිකන් රිකන්සිලේෂන් ට්‍රුත් කමිෂන් එක කරා වගේ ප්‍රධාන වදකයන්ට අනිවාර්ය වශයෙන්ම ආධිකරණ මගින් දඬුවම් දෙනවා. ලෝකේ ඉන්න හොඳම නිලධාරීන් ගැනලා හරි රනිල් වික්‍රමසිංහට විරුද්ධව කරන්න පුළුවන් හැම නීතිය ඇතුළ කරන්න පුළුවන් හැම පරීක්ෂණම කරලා ඒ මිනිමරුවන්ට ඔවුන්ගේ ජීවිත අවසාන කාලෙදී හරි අනිවාර්ය දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා කර සභාපති. හද මතක තියාගන්න. ඒක ප්‍රධානම වදකයන්ට පමණයි සවුත් ආෆ්‍රිකා ට්‍රුත් කමිෂන් එකේ නිර්දේශයක තමයි. මොකද ප්‍රධානම මිනිමරුවන් නිදල්ලේ සිටීමෙන් අපි කොච්චර සංහිඳියාදයක් කළත් ඒක තහවුරු වෙන්නේ නැහැ. මොකද මිනිමරුවන් අර ගැහනුල්ලරුවෙක් දූෂණය වුණාම ඒ ස්ත්‍රී දූෂකයා හිරයට යනකම් ඒ ළමයාගේ ආත්මයට සැනසීමක් නැහැ වගේ රනිල්ල වගේ අති දැවන්ත ඝාතකයෝ විකෘති මනසක් තිබෙන මිනිසුන්ට හිරිහර කර කර මරපු ඒවා වින්දන ලක් කරපු එකන ෆිල්ම්ස් තියෙනවා වගේ අමු වදකයෝ ගරු සභාපතිතුමනි අනිවාර්යෙන් හෙළිදරව් කරලා රටේ ඉතිහාසෙ ලියන්න ඕන අපේ රටේ දරුවන්ට මේ වගේ වදකයන්ට මානසික රෝගීන්ට නැවත කිසි දිනක ලංකාවේ පබ්ලික් ඔෆිස් එකට එන්න නොදිය යුතුයි කියන. ඒ නිසා අනිවාර්යෙන් වදකයන්ට දඬුවම් දීම නීත්‍යානුකූල දඬුවම් දීමත් අරමුණු කරගෙන බටලන්ද පමණක් නෙමෙයි තව ගොඩාක් තිබෙනවා. උතුරේ නැගෙනහිර හැමතැනම ඒ සියල්ලටම යුක්ති ඉෂ්ට කිරීම අරමුණු කරගෙන ඒ බලාපොරොත්තු ඉදිරියේදී ඊළඟ විවාදයේ දිනට ආසන්න වෙනකොට අපි හිතනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන් මේ පිළිබඳ පරීක්ෂණ කමිටුව පත් කරනවා. ඒ සම්බන්ධ හොඳ කණ්ඩායමක් එතුමා පත් කරනවා කියන අපේ විශ්වාසය තිබෙනවා. ඒ වගේම මේක මත පදනම් වෙලා අපි නීතිපතිතුමාට මේ දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ අපි මේ පිළිබඳව නීත්‍යානුකූල මාර්ගයෙන් පමණයි අනිවාර්ය වශයෙන්ම අධිකරණමය වශයෙන් අපි කටයුතු කරනවා. කටයුතු කරලා අපේ ආධ්‍යාත්මයේ තමගේ පුතායි කියලා හැමදාම රට දොර අරගෙන හිටපු අම්මලාට උතුරේ දකුණේ නැගෙනහිර අපි යුක්ති ඉෂ්ට කරමු. පොහොමිස්
ස්තුතිය ඔබතුමන්ට. විවාදයේ කල්තබීම ගරු පාර්ලිමේන්තුවේ සභා නායකතුමා,
ගරු සභාපතිතුමනි, අදින න්‍යායපත්‍රයේ විෂයාංක 1 බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදය ඉදිරි දිනයකදී තවදුරටත් පැවැත්වීම පිණිස කල්තැබිය යුතුයි මම යෝජනා කරනවා.
සභාව එකඟද?
අය
එයනු අද දින ආරම්භ කරන ලද විවාදයේ ඉදිරි දිනයකදී තවදුරටත් පැවැත්වීම පිණිස කල් තබන ලැබේ. සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභා නායකතුමා.
සභාපතිතුමනි, මෙම සභාව 2025 මැයි මාස 8 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මම යෝජනා කරනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව 2025 මැයි 8 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.